සක්කා දිට්ඨියත් එක්ක මම ඇති බව ගැනීමත් එක්ක තියෙන සංකල්ප.
මම ඇති බව ගැනීමත් එක්ක තියෙන සංකල්ප තමයි සෝතාපන්නව වෙච්ච සීල දනාටම සීල දෘෂ්ටි. එතකොට මේ දෘෂ්ටිය, මේ සංකල්පය බුදුරන් වහන්සේ පැහැදිලි කරනවා සංඛාරයක් කියලා. සංඛාරයක් කියලා කියන්නේ සකස් වෙච්ච දෙයක්. මේක සකස් වෙච්ච දෙයක් බව නොදකින නිසා තමයි ඒ විදිහට ආත්මීය හැඟීමක් ගන්න. සකස් වෙච්ච බව නොදකින නිසා තමයි ආත්මීය හැඟීමක් ගන්න. එතකොට දැන් බුදුරණන් වහන්සේ ඔය ඇත්තරම දුක විස්තර කරන තැනදී දුක්ඛ තුනක් විස්තර කරනවානේ. දුක්ඛ දුක්ඛ සංඛාර දුක්ඛ ඉවරණාම දුක්ඛ කියලා දුක් තුනක් විස්තර කරනවා. එතන මෙන්න මේ දුක් තුනේදී දැන් සංඛාර දුක්ඛයක් කියන්නේ සකස් වීම දුකක් බව පැහැදිලි කරන තැන ඉස්මතු වෙන්නෙම මේ දුක කියන දේ සකස් වෙච්ච දෙයක් බව ඉස්මතු කරගන්න. එතකොට නම් මේ පෝතඥාන නැත්නම් සීක නොවිච්ච සියලු දිනාටම හටගන්න සියලු සංකල්ප තියෙන්නේ මේ සත්‍යාධිත්‍ය වදනම් වල. ඒ කියන්නේ ලෝකයේ තියෙන දෙයක් ඇති බව, නැත්නම් ලෝකයේ යමක් ඇති බව අරගෙන ඇති බව ගත්ත දේ ඔස්සේ තියෙන සංකල්ප, රූප, ශබ්ද, ගන්ධ, රස, පහස, අරමුණු කියන මේ සියල්ලක්ම ඇති බව අරගෙන ගත්ත සංකල්ප. එතකොට මෙන්න මේක සංඛාරයක් කියලා වටහාගෙන සංඛාරයක් නම් මේ සංඛාරය සංඛාර වුණේ කොහොමද කියලා හොයන එක තමයි අවිජ්ජා සහගතේ නිස්පර්ශයෙන් හටගත්ත වේදනාව සතුටින් පිළිගැනීමෙන් මේක හටගන්නේ කියලා නුවණින් දකින්න. දැන් එතනදී බුදුරණවහන්සේ පැහැදිලි කරන කාරණාවේ වැදගත්ම කාරණාව තමයි එන පිටන ඇත්තටම ඒ සූත්‍රයේදී අර අනිත්‍ය සංකත පටිච්චමුප්පන්න බව හොයන්න කියනවා. ඒ කියන්නේ දැන් අපට අටගත් සිතිවිල්ල හරි මොනවාද දෘෂ්ටියක් හරි සංකල්පයක් හරි දැගබදයක් මුල් කරගෙන හරි ඕනම දෙයක් මුල් කරගෙන අපට හටගත් සංකල්පය හටගත් දෙයක්. මේක හටගන්න සත්‍ය මොකද්ද? අවිද්‍යාව සහ වෙන ස්පර්ශයෙන් හටගත් වේදනාව සතුටින් පිළිගත්තේ. එතකොට ඒ කියන කාරණාව තුලදීම සංස්කාරයට හේතු ටිකක් ඉදිරිපත් වෙනවා. ඒ කියන්නේ අවිද්‍යාවෙන් යුක්ත ස්පර්ශයක් ඇති වෙච්ච නිසා මේ ස්පර්ශය තුලින් පැනනගිච්ච වේදනාව සතුටින් පිළිගැනීම නන්දිරාගේ ඇතිවීමත් එක්ක මේ විදිහට ප්‍රකල්පනයක් සංකල්පනාවක් නැත්නම් හැඟීමක් සිතිවිල්ලක් හටගන්න වෙනවා. එහෙනම් මෙන්න මේ හේතු තමයි මසන්න කියන්නේ. ඒ කියන්නේ දැන් ඔන්න ආව සංස්කාර. මේ සංස්කාරක හේතු මොකක්ද? මේ හේතුව හො වෙනකොට දැන් ඒ සූත්‍රයේ පැහැදිලි කරන ක්‍රමයට තණ්හාව තමයි මේ සංස්කාරෙ ප්‍රත්‍ය තියෙන්නේ. එතකොට එතන මේ සංස්කාරය අනිත්‍යයි සකස් වෙච්ච දෙයක් පටිච්චසමුප්පන්න දෙයක් කියලා පැහැදිලි කරන්නේ අපි අනිත්‍යයි සංකතයි පටිච්චසමුප්පන්නයි කියලා එක වචන ටිකක් කියන එකක් විතරක් නෙමෙයි. හේතුවෙන් හටගන්න ඵලයක් බව දකිනකොටම අනිත්‍ය බව දකිනවා. හටගත් සංස්කාරයේ ප්‍රත්‍ය දකිනකොටම ප්‍රත්‍යකින් උපන් බවක් දකිනකොටම අනිත්‍ය බව දකිනවා. ප්‍රත්‍යයෙන් හටගත් දෙයක් බව දකිනකොටම ඒ හේතුවක් නිසා සකස් වෙච්ච දෙයක් බව දකිනකොට මේ සංකත ස්වභාවයක් දකිනවා. ඒ වගේම ප්‍රත්‍යයෙන් උපන් බවක් දකිනවා. එතකොට මේ හේතුව දැක්කම අහපව සංකල්පයකින් අනිත්‍යයි සංකතයි පටි සමුප්පන්නයි කියලා සිතුවිලි ඔස්සේ හිතන්න අවශ්‍යතාවයක් නැහැ. හේතුව දකින තැනම අනිත්‍ය සංකත පටි සමුප්පන්නව දකිනවා. එතකොට එහෙනම් මේ හටගත් සංස්කාරය අපි හේතුව හෙව්වා නම් අපෝගේ සංකල්ප වශයෙන් අනිත්‍ය සංකත පටිච්චසමුප්පන් වශයෙන් හිතන්න දෙන්න. දැන් අපි ගොඩක් කාලවට ඇත්තටම හේතුව හොයන්නේ නැතුව අපි ඔන්න දානවා මේක අනිත්‍යයි සංකතයි පටිච්චසමුප්පන්. මේ නදාල හේතුව අනිත්‍යයි සංකතයි පටිච්චසමුප්පන්. මෙහෙම කිය අපි සංකල්ප වශයෙන් අනිත්‍යයි සංකතයි පටිච්චසමුප්පන් නැහැ කිය සංකල්පයක් දදා ඉන්නේ විතරයි කරන්නේ. අපි හරියට හේතුව හෙව්වා නම් හේතු අහුවෙච්චනදී අපට අනිත්‍යද සංකතද පටිච්චසමුප්පන්ද කියලා සිතුවිල්ලකින් දාන්න අවශ්‍ය නැහැ. එතන දකින්නේ අනිත්‍ය භාවය, සංකත භාවය, පටිච්චසමුප්පන් භාවය තමයි දකින්නේ. එතකොට ඒ විදිහට ඒ සියලු හේතු හොයාගෙන දැන් සමහර ලාවට අපට යනවානේ හේතුව ඵලය අස්තිරයි. නමුත් හේතුව නිස්සයි වගේ ඊළඟට යනවා. ඒ නිසා තමයි බුදුරණවහන්සේ මෙතන මේ අවිජ්ජා සම්පසජීවි අවිද්‍යාසහ දිස්පර්ශයෙන් හටගන්න වේදනාව හතරේ පිළිගැනීම කියලා මේ පරියාය ඔක්කොම පැහැදිලි කරන්නේ. එහෙනම් එකින් එකේ පැත්ත හොයන්න ගත්තේ ඉතින් පැහැදිලි කරා. සංස්කාරණ හේතුව අපි මේ සංහාව හතරෙන් පිළිගැනීම හතරෙන් පිළිගන්නේ හේතුව මොකක්ද? එතකොට හතරෙන් පිළිගන්නේ හේතුව වේදනා බව දකිනකොට සංහාවට හේතුව වේදනා බව දකිනකොට වේදනාවෙන් සංහාව හටගන්න බව දකිනකොට අනිත්‍ය බව සංකත බව පටිච්චසමුප්පන්න බව දකිනවා. ඒතර ආවෝ හිතන දෙයක් නෙමෙයි අනිත්‍ය සංකතේ පරිසම්පන්නයි. හේතුව හේවුවනම් හේතුව අවුනවනම් හේතුෙන් හටගන්න ඵලයක් දකින්නවනම් අනිත්‍ය සංකතේ පරිසම්පන්නව දකින්නවා. මේ විදිහට වේදනාවට හේතුව මොකද්ද කියලා බලනවා. මොකද අපි හේතුව නිත්‍ය කියලා කරනව නැත්නම් වේදනාවට හේතුව හොයාගන්නකොට ඔන්න වේදනාවට පස්සේ හේතු බව හොපු වෙනවා. එහෙනම් පස්සේම වේදනාව හටගන්න බව දකින්නකොට පස්සපත්යෙන් වේදනාව උපදින බව දකින්නකොට එතන අනිත්‍ය බව සංකත බව පරිසම්පන්නව දකින්නවා. එහෙනම් පස්සේ කියන කාරණාව නැත්නම් මේ ඊළඟට ආයේ නිත්‍ය බව එනේ කඳුර වෙනවා පස්සේ හේතුව වෙනවා පස්සේ හේතුව හො වෙනවා අවිද්‍යාව. අවිද්‍යාව කියලා කියන්නේ මේ විදිහට හේතු නොදකීම. දුක්ඛ සමුදය නිරෝධ මග්ග කියන අරසත් හතරගෙන තියෙන අඥානකම කියන්නේ දුක හටගන්න දෙයක් බවත් හටගන්න මේ හේතුයෙන් බවත් මේ හේතු දුරු වීම හට නොගන්නා බවත් මේ විදිහට දකින මග්ග බවත් නොදකීම තමයි මේ විදිහට හටගත්ත සියලුම සංස්කාරයන් මේ එකින් එක ප්‍රත්‍ය කරගෙන ආවේ. එහෙනම් අවසාන වශයෙන් දකින්න පුළුවන්කම ලැබුණා නම් මෙන්න මේ හේතුඵල ධහම මේ සකස් වෙන ක්‍රියාවලිය නොදකීම කියන පදනම තමයි මූලික වන්නේ මේ දුක සකස් වෙන්න කියලා. එතකොට ආයේ හේතුවට ස්ථිරත්වයක් ආරෝපණය වෙන්නේ නැහැ. ඒ හේතුව ආයේ හොයන්න දෙයක් නැහැ. ඒ හේතුව තමයි මේ විදිහ නොදකින දේ. දකිනකොට හේතු දුර වෙනවනේ. ආයේ හේතුවට මේ නිත්‍යයි බව ආරෝපණය වෙන්නේ නැහැ. ඒ නුවණින්ම හේතු නිරුද්ධ වීම ඵලයේ නිරුද්ධ වීම කියන ප්‍රතිපදාවට යොමු වෙනවා. ඒකයි එතන පැහැදිලි කරන්නේ. කෙලින්ම ඒ විදිහට නිවැරදිව දිගට පුරුදු කරොත් කෙලින්ම ආශ්‍රස්ය වෙනවා. අය සම්පූර්ණ ගහනොත් ආශ්‍රස්ය වෙලා වෙනවා. ඒක නිකන් නතර වෙන එකක් නෙමෙයි. එහෙනම් ඒකට අනිවාර්යයෙන්ම අපට සම්පූර්ණම හේතුව කියන එක ඉමසීමස බලන්නට වෙනවා. මොකද අපි ගොඩක් මතක තියාගන්න ඕන කාරණාව තමයි සම්මාදිට්ඨියට පදනම කියන එක සද්ධර්ම ශ්‍රවණයයි යෝනිසමනසිකාරය. එතකොට එන මෙන්න මේ පදනම ඉදිරිපත් කරගත්තොත් තමයි අපට අනිවාර්යයෙන්ම මේ සම්මාදිට්ඨියට මෙහෙණි පුළුවන්කම ලැබෙන්නේ. දැන් මෙහෙම යම් කෙනෙක් නුවණින් ඉමසමින් යනවා නම් අන්න ඒ හේතුඵල ධර්ම අහු වෙනවා. සත්‍ය ස්බෝධිපාක්ෂ ධර්ම වැඩිලා. අතිපට්ඨානිය වැඩිලා. ඊළඟට සම්මප්පදානිය වැඩිලා. ඉද්ධිපාද වැඩිලා. පංචින්ද්‍රිය වැඩිලා. පංච බල වැඩිලා. බුද්ධංග ධර්ම, අරහත්ංග මාර්ග මේ සියල්ලම ඒ විදිහට මේ පරිපූර්ණ වෙනවා. ඉතින් ඒක නිසා මේ පාළලික සූත්‍රයේ තුල කියන කාරණාව අපට ප්‍රායෝගිකව කළ යුත්තේ, ප්‍රායෝගික පුරුදු කළ යුත්තේ තමයි පැහැදිලි කරන්නේ මූලික තැන ඉඳලා. හැබැයි ඒක අපි න්‍යාය පදනම් කරගෙන විමසන්නට ඕනේ. එහෙම විමසනකොට මේක තේරුම් ගන්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් ඒක නිසා මේක අපි සමානුකූලව ටිකට යනවා. අපිට එකපාරට මේ හටගත්ත දේ මොකද්ද කියලා හොය හොයා යන්න හැකියාව නැහැ. ප්‍රඥාව තියෙන අඩුකමත් එක්ක ප්‍රඥාව වැඩි වෙන්නට නම් අපි තව තවත් සද්ධර්ම ශ්‍රවණිය යෝනිසමනසිකාරය කියන කාරණාවම කරන්නට වෙනවා. මේ දෙක කරනකොට මේ අවතදාල් ප්‍රඥාව වැඩි වෙච්චතරදී මේ හේතු ප්‍රත්‍ය ධර්මයන් ඒ වශයෙන් අවබෝධ කර ගන්න පුළුවන්. ඉතින් මේක අපට ඇත්තට ප්‍රායෝගිකව කරන්න පුළුවන් දෙයක්. දැන් අපි ඇස කන නාසය දිවකය මනස කියන මේ ආයතන හය ලෝකයක් සහ එකතු වෙනකොට මේ එකතු වෙන ලෝකයේ තුලදී මේක සකස් වෙන ආකාරය නෝනින් විමසනවා නම් ওই ප්‍රශ්නේ සම්පූර්ණ නිදහස් වෙනවා. ඉතින් මේක සම්බන්ධයෙන් තේරුම් ගන්න මොනවා හරි තියෙනවද? අතෝජෝසෝ සංඛාරෝ කියන කර්ණතන අතෝජෝසෝ සංඛාරෝ කියනකොටම ඇත්තටම සංස්කාරය කියන විවහාරය එන තැනම දුක තමයි විවහාර වෙන්නේ. හැබැයි දුකට අනිත්‍ය නිසානේ දුක කියන කාරණේ තමයි දුකට පදනම තමයි හේතුව තමයි අනිත්‍ය සංකත පටිච්චසමුප්පන්න බව දකිනකොට ගොඩනැගිච්ච කාරණාව අනිත්‍ය සංකත පටිච්චසමුප්පන්න බවත් එක්ක ගොඩනැගුණ දෙයක්. එතකොට එහෙනම් ගොඩනැගිච්ච දේ ගොඩනගීච්ච සංස්කාරය මෙන්න මේ පැත්තෙන් හටගන්න බව දකින තැනදී යන්න දුක කියන කාරණාව පුජ්‍යල අනුබද්ධ දුකකින් තොරව සකස් වීම දුක කියන කාරණාව අප වෙනවා. දැනෙන දුක නෙමෙයි. ඇත්තනම දුකයි කියන කාරණාව දැන් අපිට ගොඩක් වෙලාවට දුක කියන කාරණාව දැනෙන දුකත් එක්ක නැත්නම් අපිට සාමාන්‍යයෙන් පුජ්‍යල අනුබද්ධ දුකනේ දැනෙන දුක. මේ පුජ්‍යල අනුබද්ධ දුකත් එක්ක අපිට යන්නේ අපේ හැම දෙයකම දුක කියන නිර්වචනය අපිට යන්නේ මේ අපිට එපා. ඒ කියන්නේ අපිට අපි අකමැති. මේකත් එක්ක යන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණයත් එක්ක කතා කරන්නේ නැත්නම් දුක කියලා විවහාර කරන මේ හේතුඵල ධමින් සකස් වීම කියන කාරණාවට අපිට මනින්නට තියෙන කෝණය අපි තුල දැන් අර ගොඩුවෙච්ච පුජ්‍යල සම්. ඒ කියන්නේ පුජ්‍යලයාගේ අනුබද්ධිත මේ 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 තියෙන දුක කියන එක. ඒ නිසා තමයි අපි ඒකට මේ අර මේ දුක කියන කාරණාව එපා වෙන එකක් මෙතන මේ කියන්නේ කියන එකට ආරෝපණයක් කියන්නේ. හැබැයි ඒදී අතහැරලා දැන් ඇත්තටම පුජ්‍යල අනුබද්ධිත දුක කියන කාරණාව වෙන අනිත්‍ය නිසා නෙමෙයි. නිත්‍ය නිසා. ඒ නිත්‍යයි කියලා ගත්ත නිසානේ පවතින්නමත් තියෙන. එතකොට මේක එපා මට අකමැතියි කියන පදන වෙන්නේ. නිත්‍යයි කියලා. අනිත්‍ය නිසා නෙමෙයි. නිත්‍යයි කියලා ගත්ත තැනදී එපා කියන පදනමක් කියන්නේ. අනිත්‍ය බව දකිනකොට ප්‍රතිසමුප්පන්නේ මේ සකස් වෙන දේට බුදුරණවහන්සේ කරන විභාරයක් තමයි මේක සංඛාර දුක්ඛයක් කියන කාරණාව. සංඛාර දුක්ඛයක් කියලා කියන්නේ මට එපා වෙච්ච කතියක් නෙමෙයි පැවැත්ම සකස් වීම කියන එකට දුක කියන නිර්වචන. මේක තව ටිකක් පැහැදිලි කරගන්න පුළුවන් මේ විදිහට ගත්තොත් එහෙම මේ ඇත්තට අනිමිත්ත ශුන්‍යද අපණ්‍යත සමාධි ගැන විවර කරනකොට අනිමිත්තය අනිත්‍යත් එක්කත් අපණ්‍යතය දුකත් එක්කත් ශුන්‍යතය අනත්ත්‍යත් එක්කත් පැහැදිලි කරනකොට අපණ්‍යතය කියලා කියනකොට පණිහත වෙන්නේ නැහැ නේ. පණිහත කියන කාරණාවයි නොපීඩනවා කියන එකත් එක්ක කියන්නේ. ඒතර අපි ඇත්තටම අපි ලෝකයේ තුලදී ඕනම තැනක අපිට පිහිටීමකට තියෙන්නේ පැවැත්මක් ගැනීමත් එක්ක. පිහිටීමක් කියන්නේ අපට තියෙනවා කියලා ගැනීමත් එක්ක. එතකොට පිහිටන්නේ නැත්තේ අනිත්‍ය බව දකිනකොට. අනිත්‍ය බව දකිනකොට මේකට පිහිටන්න ඉඩක් නැහැ. එතකොට දැන් සාමාන්‍ය ස්වභාවය තමයි අපි පිහිටන්නේ සාමාන්‍ය ලෝකයේ තුලදී සැපයි කියලා ගැනීමත් එක්ක. ලෝකයේ තුලදී සැපයි කියලා ගැනීමත් එක්ක තමයි පිහිටන්නේ. දුකයි කියලා ගන්න දේ තුල ලෝකෙ තුල අපිට පිහිටීමක් ඇතිවෙන්න කැමති නෑ. නමුත් අපි අල්ලගෙන තමයි ඉන්නේ. නමුත් කැමති නෑ. මෙන්න මේකත් එක්ක අපනිහිතය කියන එක හේතුව නිසා හටගන්න ඵලයක් බව හටගත්ත ඵලයට හේතුවක් තියෙනකොට මේක අස්තිර බව දකිනකොට අස්තිරත්වයෙන් සකස් වෙච්ච දෙයක් බව දකිනකොට මේ තුල පිහිටීමක් නෑ. මෙන්න මේකට මේක මුල් කරගෙන ඇති වෙන සමාධියක් වෙනවා අපනිහිත සමාධිය කියලා. ඒකට මේ විග්‍රහයේදී සංඛාර දුක්ඛය කියන කාරණා නැත්නම් සකස් වෙච්ච දේ දුකක් කියන කාරණාව සකස් වීම දැකීමත් එක්ක ඒක නොපිහිටන ස්වභාවයක්. ඒකට අල්ලගන්න බැරි ස්වභාවයක් බව දැකීමත් එක්ක තමයි මේ දුක බව විස්තර වෙන්නේ. නැත්නම් දුක කියන කාරණාව අනිත්‍ය බව දකින්න නැතිව කවදාවත් මේක දකින්න බෑ. අනිත්‍ය බව දකින්න නැතුව කවදාවත් මේක සකස් වෙන දෙයක් බව දකින්න බෑ. එහෙම දකින්න දැක්කනම් කවුරු හරි මේ අපිට මේ ලෝකේ සකස් වෙන හැමදේම දුක කියලා ඒ දැක්කේ අනිත්‍ය බව දැකීමත් එක්ක. ඒ නිසා තමයි පිහිටන්නේ නැත්තේ. නැත්තම් අනිවාර්යෙන් අපි පිහිටීමක් කරනවා පිහිටන්නේ ලැබිච්ච දෙයක හේතුවක් නිසා ලැබුණ බව දැකපු නිසා නිත්‍යයි කියලා ගත්ත නිසා පිහිටනවා. හැබැයි අනිත්‍යයි කියලා ගත්තනම් පිහිටීමක් සකස් වෙන්නේ නැහැ. අන්න එතනදී මේ සංඛාර දුක්ඛය කියන විවරයක් තමයි සකස් වීමක් කියන විවරයක්. පුජ්‍යල අනුබද්ධිත ස්වභාවයෙන් තොරව මට ඉපාවච්ච දෙයකින් තොරව ලෝකයේ තුල මේ දුකත් දුක්ඛ නිරෝධය දැන් බුදුරණවහන්සේ මේ අර ගුණසි සමන ශ්‍රමණයෝ බුදුරණවහන්සේ මේ සත්‍ය විනාශ කරනවා කියලා පනවන අවස්ථාවේ පැහැදිලි කරනවානේ. මම එහෙම එකක් කියන්නේ නැහැ. මම පනවන්නේ දුකත් දුක්ඛ නිරෝධය. දැන් දුක කියලා පැනෙවිවේ ඔව් මේ ලෝකයේ පැවැත්ම සකස් වීම දුක නිරෝධය කියලා කතා කරේ මේ පැවැත්ම සකස් නොවීම. ඒතර පැවැත්ම සකස් වීමට පදනම අහුණා නම් දුක නිරෝධය කියන කාරණාවත් ඒත් එක්කම අහුවෙනවා. පැවැත්ම සකස් වීමට පදනම අහුණා නම් ඒ අවුීමත් එක්ක දුක නිරෝධය කියන කාරණාව ප්‍රකට වෙනවා. මොකද දෙකයි දුක් සමුදයත් එක්ක තිබෙන දුකක් නැති කරන කාරණාව නැතුව සත්‍ය නොදැකීම මත ගොඩනගෙන දුක කියන කාරණාව සත්‍ය දැකීමෙන් ගොඩනගින් නැති බව තේරුම් ගැනීම තමයි දුක නිරෝධය කියන කාරණාවත් එක්ක වටහා ගන්න. ඒ වෙනකම්ම ලෝකයා සියලු දෙනාටම තියෙන්නේ තමන්ට තියෙන දුකක් නැති වෙනවා කියන පදනමත් එක තමයි මේ මේ දුක්ඛ නිරෝධයක් නැත්නම් නිවීමක් හොයන්නේ. ඔය එක තමයි බුද්ධියක් කියන්නේ. ඒක නැත්නම් තමන්ට ඒක තවත් ගන්න බෑනේ. يعني පිළිදන්නත් බෑනේ. ඒතොර පිළිදන්නේ භුක්ති විඳින්න පිළිදන්න අල්ලගන්න බැරිකමක් තියෙනවා. ඒ බැරිකමත් එක්ක එතන මේ පිළිහිටීමක් සිදුවන. ඇත්තටම අනිත්‍ය බව දකින්න තැනදී පිළිහිටීමක් සිදුවන්නට සිදුවීමක් වෙන්නේ නැහැ. අනිත්‍ය බව නොදැකීමත් එක්ක තමයි පිළිහිටීමක් සිදුවන්නේ. එහෙනම් පිළිහිටීම තියෙනවා නම් තමයි ලෝකයාගේ විවහාරයේ සැපයි කියලා ගන්න තියෙන්නේ. ලෝකයාගේ විවහාරයේ. නමුත් පිළිහිටීමක් නැති නිසා ලෝකයාගේ විවහාරයේ දුකක් කියන කාරණාද? නමුත් මේකට මේ සංකස් ස්විච් එක නිසා තමයි සංකාරයක් කියලා කියන්නේ. හේතුකේ සකස් වෙච්ච නිසා සංකාරයක් කියනවා. හැබැයි මේකේ පිටින්ද බැරිකමක් තියෙන නිසා තමයි ලෝකවිහාරයෙන් සැපයි කියන එක ඉක්මවන්නේ. නැත්තම් ලෝකවිහාරයෙන් ගත්තොත් සැපයි කියලා ගන්න තියෙන්නේ හේතුව නිසා හටගන්න ඵලයක් බව දැක්ක නැති නිසා ඵලයට ස්ථිරත්වයක් ආරෝපණය කළ තැනින්ම මේ තුල මම කියලා ගන්න අරගෙන ඒක මේ ආත්ම වශයෙන් කියනවා. එතකොට නිට්ටය කියලා ගත්ත තැනදී සැප ආත්ම කියන දෙකම අරගෙන ඉවරයි. කියන්නේ විසිනියකින් මේ අනිත්‍ය දැක්කපු තැනදී මේ දුකනාත්ම දෙකම වටිනා වගේ නිත්‍යයි කියලා ගත්ත තැනදී සැපයි ආත්මයි කියලා දෙකම අරගෙන ඉවරයි. මොකද සැප කියලා කිව්වේ පීඩන්න හොඳයි කියලා, මට ඉන්න හොඳයි කියලා, මේක මගේ කියලා, මට අයිති කියලා, අර ඒ තුළට ස්ථිරත්වයක් දීලා තියෙනවා. නිත්‍ය බව දීලා තියෙනවා. නිත්‍ය බව දීමේ හැඟීමත් එක්කමයි මේ සැපයි කියන හැඟීම ඇතිවන්නේ. සැපයි කියන හැඟීම ඇතිවීමත් එක්කම තමයි ආත්මයි කියන හැඟීම තියෙනවා. මේ තුනම කිසි විදියකින් එකින් එක කඩන්න පුළුවන් දෙයක් නෙමෙයි. එක ලක්ෂණයක් දැක්කම ලක්ෂණ තුනම ඔහුට ප්‍රකට වෙනවා. ඒ ලක්ෂණ තුන ප්‍රකට වීම ඇත්තම සමහර අවස්ථාවලදී පැහැදිලි කරනවානේ. මේක අර නිබිදාව දකින්නේ නැත්නම් නිබිදාව ඇති වෙන්නේ සත්‍ය දැකීමත් එක්ක මේකට නොපිහිටීමක් ඇති වෙනවානේ. සත්‍ය දැකීමත් එක්ක නොපිහිටීමක් ඇතිවන්නේ දැන් ලෝකයෙන් වචනෙන් අපි එතන කතා කරනවා මේ කලකිරෙන බවක් කියලා, එපා වෙන බවක් හැටියට. එතකොට මේ මට එපා වීමක් කියන කාරණාව නෙමෙයි, මේ යථාර්ථය දැකීමත් එක්ක හටගත් ස්වභාවයට කලකිරෙනවා. කලකිරෙනවා කියන්නේ පිහිටීමක් සිදුවන්නේ. අතහබුත ඥානයත් එක්ක මේකේ පැවැත්මක් ඉදිරියට අරගෙන යන අදහසක් කියන්නේ. ඒක තමයි අතහබුත ඥානයත් එක්ක හටගන්නේ. ඒක අතහබුත ඥානයත් එක්ක තමයි මේ නිබ්බිදාව කියන්නේ හටගන්නේ. තාවත ඥානය කියන කාරණාවට අනිවාර්යෙන් හේතුඵල ධම අහු වෙනට මොන හේතුඵල ධම අහු වෙනද කතා තාවත ඥානයට ගන්න
සම්මේලනයේ
සත්‍ය දකින්න මොනිසෝවරිස්කාරයේ දිරස්තිදී යෝනිසමනස්කාරය වෙන බාහිර අපි අනිත් දේවල් සිකර ගන්න. නමුත් ප්‍රධාන වෙන්නේ කාරණා අපි බාහිර කොච්චර දේවල් සිකර ගත්තත් මේ කාරණා නැතිනම් වෙන්නේ නැහැ. ඉතින් බාහිර කාරණාත් එක්ක ඒ පරිස්කාරත් එක්ක මේක තමයි ඉස්සරහින් යන්න ඕන. සතිය ඕනේ. සතිය විතරක් නදි. සතිය විතරක් තිබ්බ කියන්න මනින් බෑ. ඒක ඇත්තටම නෝනේ විමසීමක්. එතන තියෙනට ඕනේ මේ හට ගන්න ස්වභාවය අනුව කල්පනා කරන ස්වභාවය තියෙනට ඕනේ. එහෙම නැතිනම් සිහිය පිට පමණින් අපිට සිහිය පිටින් අද ගොඩක් කරලා අපි කරන්නේ මේ අතහරමිකක්. අපි අතහර යෑමක් විතරයි කරන්නේ. සිහිය පිට අමිකක් ඉඳ දෙන්නේ නැතුව අපි කෙලෙස් ඉඳ දෙන්නේ නැතුව අතහැරීමක් විතරයි කරන්නේ. නමුත් අතහැරිය කියලා මගේ කෙලෙස් දුර වෙනව මිසක් මම ඉන්නවා. මම ඉද්දි මගේ කෙලෙස් දුර වන්නේ. ඒකයි රාගය නිසා විතරයි අයින් කරන්නේ. නමුත් අතනදි කරන්නේ සිහිය විතරක් නෙමෙයි. සිහිය එයාට උපකාරයක් කරගන්නේ මේක විමසන්නට අවශ්‍ය පදනම ගන්න. ඒ කියන්නේ බෝධියංගයක් වඩපස්සේ සති සම්බොජ්ජං කියලා ධම්මචි සම්බොජ්ජං කියලා තියෙනවා. සති සම්බොජ්ජංගේ ධම්මචි සම්බොජ්ජංගේ මේ දෙකම යනතුව. ඒකත් එකටම තුන්දික වැඩි වෙනවා. අපි ගොඩක් කලකට සතිය කියන එක විතරයි. එතකොට ඒක බෝධියංගයක් කියන්නේ නැහැ. කොහොමද බෝධියංගයක් වඩපත් වෙනවා නම් අරකට එකම යන්නේ. මේ නැත්තම් නිකන් සීෂක් පිළිකීමක් විතරයි. නෑ ඉරියව මම හැම මොහොතකම කරන්න පුළුවන් එකයි. ඉතින් භාවනා ඉරියව පුරුදු කරන එක වැදගත්. නමුත් හැම මොහොතකම ඇත්තට අපිට මේ ඔව් වස කරනවා කියන දුකෙන් මනස ගෝචර වෙන අවස්ථාව ගන්න පුළුවන් දෙයක්. ඔව් ඒ ක්‍රියාවලියෙන් තියෙන දැන් අපි මේ මොහොතේ මේ ක්‍රියාවලියකින් හොයන්නට ඕනේ. අන්නේ නෝ ධම්මන්තම් පුටිපදාව කියන්නේ. එතනම් ප්‍රායෝගිකව අපි වර්තමානයේ තුල මේ සිදුවෙන හේතුඵල ධර්මයට සිහිය පිහිටවලා යොනිත මනසකාරයත් එක්ක මේ ක්‍රියාවලිය දකින්න මහස ගන්න. ඒ කියන්නේ අපි ඇහෙන රූප දකින්නකොට, කනෙන් ශබ්ද අහනකොට, නාසයෙන් ආග්‍රහණය කරනකොට මේ අපි ජීවිත පැවැත්ම තුළදී අපි දැන් තේරුම් ගත්ත කාරණාව මේ සිදුවෙන ආකාරය එකින් එක ප්‍රායෝගිකව මේක තේරුම් ගන්න දක්ෂ වෙනකොට. අන්න එක නවා ධම්මන්තම් පුටිපදාව කියන්නේ. බලන්න තේරුම් ගත්ත දේට නොවන අපි ධම්මන්තම් පුටිපදාව කියලා තමන් අහපු දහම යොනිත මනසකාරය කරලා අහපු තේරුම් ගත්ත දහම තමයි ධම්මන්තම් පුටිපදාව බවට පත් වෙන්න ඕනේ. වෙන දෙයක් නෙමෙයි. එහෙනම් මේක තමයි දැන් ප්‍රායෝගිකව අපි යන්නට ඕනේ. ඒ න්‍යාය අපි ඇස කන්නාන දිවකේ මනස ඔස්සේ සිදු කරන්න ඕනේ. නැහැ මෙලින් බලනකොට ඒ වගේ එනකොට අපට සිහි දරාගෙන දරාගැනීමේ ශක්තිය තියෙනවා. ඒ කියන්නේ කම්පනයක් වෙන අවස්ථාවක දරාගැනීමේ ශක්තිය තියෙනවා. මේ විදිහට අපි දෙකට ප්‍රායෝගිකව සුද්ධ කරනවා. සුත්තන්ගේ දරාගැනීමේ ශක්තිය නැහැ. ඒක සාමාන්‍ය කෙනාට තියෙන එකක් නෙමෙයි. ඒක සමහර අයන හිත දෙලිකක් යන දරා ගන්න පුළුවන්. නමුත් මෙතන දරාගැනීමේ ශක්තිය තියෙන්නේ හිත දෙලික නිසා නෙමෙයි නුරණ නිසා. ඔව් සත්‍ය දකිනකොට මේ හටගත්ත දේත් එක්ක සත්‍ය දකිනකොට මේ යාට මේ හටගත්ත දේ ඔස්සේ එල්බිලා යන්න අවශ්‍යතාවයක් වෙන්නේ නේ.
මේක ඇත්ත නේද?
දකින්නවා දකින්න.
සම්මත පරිලෙක් තුනක් දේශනා කරන මොහොතේ අද පොළතන සම්දේ අපේ පංචවස් ඇති නැදීමමයි
ඔව් ඒක පංචවාස්කන්ධය බව සකස් වෙන බව දැක්කේ නැතිකම ඒක පංචවාස්කන්ධය ගව අපි මුලින්ම අපට වැටහෙන කාරණාවක් ඔස්සේ අපි ඇත්තරම නම් කිරීමක් කරනවා රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා. ඒක ඇත්තට මම කරන මූලික නම් කිරීම. නමුත් හරියටම පංචපාදනස්කන්ධය කියන කාරණාව සකස් වීමත් එක්ක දකිනවා නම් ඒක දකින තැනදිම සකස් වීමක් එක්කමයි දකින්න තියෙන්නේ. කියන්නේ හේතුවත් එක්කමයි පංචීපාස්කන්ධය අහුවෙන්නේ. ඒ කියන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන හැදිච්ච පහට හේතුවත් එක්ක අහුවෙනවා නම් අහුවෙන එකේදී අපි දැක්ක සකස් වෙන දේත් එක්කම. එහෙනම් සකස් වීමත් එක්ක දැක්කේ. සකස් වීමත් එක්ක දකින්න නැතිව තියෙද්දී අපිට මූලිකව වැටෙන දේත් එක නම් කිරිලක් විතරයි. ඒක මූලිකව අපට වටහා ගන්නට ඕනේ. නමුත් නිවැරදිව වැටෙන්නත් නම් පංචමාස්කන්ධය හරියට වැටුණා නම් සකස් වීමත් එක්කම වැටෙන සියුම්කල හේතුව අහුවෙන්නට ඕනේ. මේ ස්කන්ධ ක්‍රියාකාරීත්වය නැත්නම් මේක සකස් වෙච්ච දෙයක්, සකස් වීමක් තියෙන දෙයක් සකස් වෙන්නේ මේ හේතු නිසා කියන එක අහුවෙන්න. අවිද්‍යාව අහුවෙන්නේ නැතිනම් අපට කොහෙන් හරි හැඟීමෙන් ස්ථිරත්වයකට ගිහිලා තියෙනවා. අපි ස්ථිර නැහැ කියලා හිතින් හිතුවට හැඟීමෙන් ස්ථිරත්වයකට මුතෙන් හරි ගිහිලා තියෙනවා. එතෙන්ද යන්න ඕනේ. අවිද්‍යාවට ගිහින් නැත්නම් අතනම අපි අද ගොඩක් වෙලාට අපි මේක භාවනා මොනවරි කරනවා. නමුත් කරාට අපිට අවිද්‍යාව වෙන්නේ. දැන් සෝතාපන්නවා කියන්නේ ආර්ය සත්‍යද කියන්නේ සත්‍ය ඥානය. එහෙනම් සත්‍ය ඥානයට යන්න අනිවාර්යයෙන් මේක හොයන්න දෙවෙනවනේ. එහෙනම් මේක අහුවෙච්ච තැනයි තමයි සත්‍ය ඥානය කියන්නේ. අනිවාර්ය දුක්ඛ ඥාන, සමුදය නිරෝධය, මග්ග ඥාන කියන කාරණාවට එන්න නම් අඥානකම දකින්නට ඕනේ. අඥානකමෙන් කොටලගෙන දේ දැකව දැන තමයි ඥානිය මොකද්ද කියන එක අහුවෙන්නේ. අපි නාම රූප සම්මස්සණය හරි නාම රූප විඥාන ක්‍රියාකාරීත්වය හරි නැත්නම් මේ ලෝකයේ තියෙන මෙව හරි මේ කොයි දෙයක් හරි තියෙන්නේ මේ අවිද්‍යාව ප්‍රත්‍ය කරගෙන කියන කාරණාවට එන්නට ඕනේ. නැත්නම් අපිට තියෙන දෙයකම තමයි නාම රූපයක් බෙදන්නේ. තියෙන දෙයකම තමයි විඥාන ක්‍රියාකාරීත්වය අපිට මේ අපි මේ හිතින් හිතන්නේ නැහැ මේ තියෙන දෙයක් කියලා. නමුත් හැඟීමත් එක්ක තියෙන්නේ අපි මේ බලන කාරණාව මේ තියෙන දෙයක මේ බලන්නේ බෙද බෙදා. තියෙන දෙයක බලන කාරණා දුර වෙන හැබැයි ප්‍රඥාවත් එක්ක දකිනකොට මේ මෙතන දුකක් සමුදයක් යෝගයක් මග්ගයක් කියන කාරණා හු වෙනවා නම් අන්න තියෙන දෙයක දකිනවා කියන කාරණා දුර වෙනවා. සංස්කාර පෙරණකි
නෑ
සකස් වෙන දේ නොදකීමනේ සක්කාය දිට්ඨිය ඇතුළත් හේතු. ඒ කියන්නේ සකස් වීම නොදකීම නිසා අපි මම කියලා අරගෙන ඉවරයි. බාරගන්නේ බාරගෙන ඉවරයි. දෙයක් කියලා බාර අරගෙන ඉවරයි සකස් වෙච්ච දේ නොදකපු නිසා. සකස් වෙන්නේ විදිය දකිනකොට මේක දෙයක් කියලා බාර අරගෙන නැහැ. ඒ සකස් වීමත් එකයි සක්කාය දෙන හටගන්නේ කියලා කිව්වම මේක වැරද්දක් තියෙනවා. මොකද හේතුව සකස් වීමත් එක සක්කාදිට්ඨිය කියලා සකස් වීම කියන දේ අපි දැන් නිර්වචන දීලා ඉවරනේ මේකේ සකස් වෙන දෙයක් කියලා. එහෙනම් ගන්න සක්කාදිට්ඨිය පැත්තට යන්න විදිහක් නැහැ. එහෙනම් අපි සකස් වීම කියලා නමක් විතරේ නාලා දැන් තියෙන්නේ. සකස් වීම හරියට දකිනකොට සක්කාදිට්ඨිය හදා ගන්න බැරි වෙනවා. දෙයක් පිටන්නේ නැහැ. නැත්තම් අනිවාර්යෙන් අපි සකස් වීම දකින්නේ නැති නිසායි මේක දෙයක් බවට පත් වෙලා තියෙන්නේ. අපි ඉතින් මම කොහොමද ඒකට දකින්නන්නේ මේ මේ හේතු නිසා මම කඩගන්නේ කියලා. එතනම නැහැ කියන කාරණාවත් යන්නද නැහැ මේ සකස් වෙන දේ තුළ පිළිහිටීමක් සිදුවන්නේ නැහැ.
මොකද?
ඔව්. නිරෝධ ධර්ම නැහැ. නිරෝධ ධර්ම. හටගන්නේ නැහැ. නැත්නම් අපි නැහැ කියනකොට අපට අර තියන දේ නැතිවෙනවා කියන කාරණාවට යනවා. කොහොමද අපට මූලික අපට වචනේ තියන දේ නැහැ කියන එක තමයි. ඒක තමයි දැන් ලෝකෝත්තර මාර්ගය හොයන්න යනකම් අහුවෙන්නේ ඒක. නැත්තම් අපි කවුරුත් නිවන් දකින්න ඕන කියලා එන්නේ නැහැනේ. මේ තියෙන එක නැති කරගන්නනේ අපි එන්නේ මේ සෝතාපන්න වෙන්න හරි රහත් වෙන්න හරි එන්නේ මේ තියෙන කරදර නැති කරගන්න. ඒක තමයි මූලික කාරණාව. එතනින් අපි ආවට පස්සේ නැති කරගන්න ක්‍රමයක් හොයන්න වෙනවනේ. නැති කරගන්න අපට බෑනේ. නැති කරගන්න බුදුරණවහන්සේ ළඟට යන්න වෙනවා. නැත්නම් බුදුරණවහන්සේ ළඟට යනකොට බුදුරණවහන්සේ කරපු කියපු ක්‍රමය අපට අනුගමනය කරන්න. ඒක අපි අනුගමනය කරන්නේ ඒක යනකොට අන්න අපි මේ අපට වැඩෙනවා තියෙන දේ නැති කරන කාරණාව නෙමෙයි කියන්නේ. ඇත්තටම නැහැ කියන එකත් එහෙමත් බෑ. අද තියෙනවනේ. ඔව්. ඔව්. නැග්වත් ඒකද? හට ගැනීමත් තියෙනවා. දැන් නැහැ කිව්වොත් එහෙම එයා හට ගැනීම දැකරන්නේ. ඒ හට ගැනීම තියෙනවනේ නැහැ කියන තියන්නේ. සමුදයක් තියෙනවනේ නැහැ කියන දෙයක් වෙයි තියෙනව නෙමෙයි හට ගැනීමක් තියෙනවා. සමුදේ තොරමලා තියෙනවා කියන්නේ නැත්නම් අපි නැහැ කියන කාරණාවට යන්න බෑ. නැහැ කියන කාරණාවට යන තැනදීම අපට මානසික වටනගෙන শূন্যත්වයකට යනවා. ඉවරයි. ඔව්. හට ගැනීම කියන්නේ තියෙන හට ගැනීමක් නෙමෙයි. මේ අඥානකමින් හට ගන්නවා කියන දකින්නකොට මේ හට ගැනීමට බහුවර්ත්‍ය කාරෝපණය වෙලා නැහැ.
හට ගන්නේ මොඩකද?
එතකොට හරි.
ස්වභාවිකවම
මනස නරඹ හට ගන්නවා. හට ගන්නවා කියනකොට අපිට මේ ඔටෝ වෙන එකක් එනවනේ. මේක ඇත්තරම මේ හට ගැනීම තියෙන්නෙම අපි මේ සත්‍ය දකින්න නැති නිසා. අවිද්‍යාව නිසා. අද හටගන්නේ අවිද්‍යාව. අවිද්‍යාවෙන් හටගන්න බව දකිනකොට ආය අපට මේ හටගන්න දෙයක් නැති වෙනවද? දැන් හටගන්න දෙයක් නැති වෙනවා කියනකොට මේ වගේ. ඇත්තටම මොන දෙයක් වුණා දෙයක් නැති වෙලා. දෙයක් ඇතිලා දෙයක් නැති වෙලා. ඔව් දෙයක් හටගත්තා. එතකොට ඒ කියන න්‍යායයට මේ මොහොත ඔක්කොම හටරන්න නැතුනවා කියන එක හරි. දෙයක් තිබුණා නැති වෙලා යනවා. ඒක මේ ලෝකයේ තුලදී හරි. ලෝකයේ තුලදී අපට සාමාන්‍ය විවාහයේදී මේක හැඩි කැඩි යනවා, බිඳ බිඳ යනවා. මෙවත් ඒ න්‍යායයට හරි. නමුත් ලෝකෝත්තර ඊට වඩා පොඩ්ඩක් වෙනස්. මේ ඇති වෙච්ච දේ නැතිනවා කියන එක නෙමෙයි. ඇති වෙච්ච දේ අපි දැක්කත් නැතත් නැති වෙනවමයි. ඇති වෙච්ච දේ ඔව් ඒක අපිට දකින්න අවශ්‍ය දෙයක් වෙන්නේ ඒක ලෝකයේ බුදුරණවහන්සේගේ ධර්මයක් කොහොම නැද දැකේ. ඒක ස්වභාවය. නමුත් බුදුරණවහන්සේගේ ධර්ම තියෙන්නේ මේ ඇති වෙන්නේ නැයි කියලා හොයන එක. ඇති වෙන්නේ නැයි කියලා හොයන එක. ඇති වෙච්ච දේ නැති වෙන කාරණාව නෙමෙයි. නැත්තම් ඒක සිද්ධ වෙනවා. අපි හරියට මොනවා හරි දේ බලන්නකොට අපිට මේ හොඳ සීයක් තිබුණා අපිට මේ හැම එකක්ම බිදි බිදි යනවා. හරි කැඩ කැඩ යනවා. හරි මොනවා හරි ක්‍රමයක් අපට අහුවේ. නමුත් ඒක මේ අර ලෝකයේ තුල තියෙන ස්වභාවයක්. නමුත් බුදුරණවහන්සේගේ ධර්ම තියෙන එහෙම එකක් දකින්න නෙමෙයි ඇති උනේ ඇයි කියලා හොයන්නේ. ඇති උනේ ඇයි කියලා හොයනකොට මේ ඇති වෙච්ච දේ නැති වෙනවා කියන කාරණාව දකින්න දෙයක් නැහැ. ඇති වෙච්ච ආකාරය දකිනකොට අඥානකමින් ඇති වෙනවා දකිනකොට මේක ඇති නොවන බවයි දකින්නේ. ඇයි ඇතිවීම බොරුවක්. අඥානකමින් බොරුව නැති බවක් නෙමෙයි ඇතිවීම බොරුවක්. අඥානකමින් හටගන්න බොරුවක්. එහෙම සත්‍ය දකිනකොට අන්න නැතිවීම කියන්නේ ඇති වෙච්ච දේ තියෙනවා කියන එක නෙමෙයි ඇති වෙන්න තියෙනවා. ඇති වෙන්නේ නැති වෙන. ඔය එක ගොඩක් සියුම්. අන්න ඒක ගන්න. තන් අහුවෙන්නේ දැන් ඕනම කෙනෙකුට ඇත්තටම අද භාවනා ක්‍රමයක් ගත්තාම දැන් මට පුළුවන් වේදනාව ගැන බලන් ඉන්න. වේදනාවක් නැති වෙලා මේක මගේ වේදනාව මට නැති වෙනවා මට අහුවෙන්නේ. නමුත් මේ හට ගන්න ආකාරය අහුවෙන්නේ. නැතිනවා මම ඉන්නවා. ඒක තමයි සියම කාරණා. රෝතපන්නත් වෙලා මම. මමයි රෝතපන්නලා තියෙන්නේ. එදා කාලේ තියෙන්නේ මමයි. ඉතින් මේක ඇත්තටම අපිට එකපාරට මේක මේ අපි දැන් මම ගොඩක් කියන්නේ අපිට මේක දවසෙන් දෙකෙන් මාසෙන් අවුරුද්දෙන් අවුරුද්දායින් පහලෙන් කරන්න පුළුවන් කියලා අපිට කියන්න බෑ. මේක කාලයක් මේ නුවණ වැඩෙන විදිහට මේක නිකවල කරගෙන යන ප්‍රතිපදාව යනකොට අපේ ප්‍රඥාව වැඩෙනකොට ප්‍රතිපදාව හරිනම් යන ඉලක්කය හරි. අපර ප්‍රතිඵලයක් අවශ්‍ය නැහැ. අපි ගොඩක් දේ ප්‍රතිඵලයක් නෙවෙන්නේ. ප්‍රතිපදාව හරිනම් ඉලක්කය හරි බව තේරෙනවනම් අපි ආය යමක් ගන්න වෙන්නේ අපට තියෙන එකම ඉලක්කය මේ අඥානකමෙන් නම් හටගන්නේ ඥානෙ හටගන්න විදිහ වෙනවා. සත්‍ය වෙන වැඩ පිළිවෙලදී. දවසෙන් දෙකෙන් ගෙවෙන්නේ. නමුත් අවසාන දවසේ නෙමෙයි වැය ගෙවෙන්නේ. මුල ඉඳලා වැය ගෙවෙනවා. හරි දේ කරොත්, වැරදි දේ කරලා බෑ. හරි දේ කරොත් අපි අවුරුදු 100ක් කරත්, 1000ක් කරත්, ආත්ම ගානක් කරත් කවදා හරි මේක ගෙවිලා යනවා. අපි හරි දේ කරන්නේ. වැරදි දේ කොච්චර කරත් මේ වෙන්නේ නැහැ. අන් දෙක ළඟට ගිහිල්ලා කොච්චර කිරියද්දත් කවදාවත් කිරියෙන්නේ නැහැ. ඒකයි බුදුරණවහන්සේගේ ධර්මයේ තියෙන හරි දේ තේරුම් ගන්න. ඊළඟට බුදුරණවහන්සේ ධර්මයේ අවශ්‍ය නැහැ. තමන්ට වැටහිලා තියෙන්නේ. ඒ කියන්නේ පොතපන්න කෙනාට මේ ආය උපදේශ අවශ්‍ය නැහැ කියන්නේ. එයාට මග වැටලා තියෙන්නේ. තව කෙනෙක් උපදෙස් ලැබෙනකොට ඉක්මන් වෙනවා මග. නමුත් තමන්ට මග වැටෙන දැනදී ඊළඟට මාර්ගය අහුවෙනවා. ඒකයි මේ පොතපන්න කෙනාගේ නිවාර ගන්න කායිමත් උපදෙස් අවශ්‍ය නැහැ. කළ යුතු තමන්ට වැටෙනවා ඊට පස්සේ. ඒ සඳහායි බුදුරණවහන්සේගේ ධර්මය අවශ්‍යයි. ඒක තමයි මට හිතාගන්න බැරි. ඇයි එහෙම හිතන්නේ කියලා. ඒ කියන්නේ දැන් තියෙනවා කියලා ගන්නකොටම තියෙනවා කියලා ගැනීම අවිද්‍යාවනේ. දැන් තියෙනවා කියලා ගන්නකොටම තියෙන දේට චන්දරාගයෙන් නම් අවිද්‍යාව හටගන්නේ. තියෙනවා කියලා ගන්නේ තියෙනවා කියලා ගන්න තැනම අවිද්‍යාව. අවිද්‍යාවකින් ඇත කියලා ගන්න. ඈ ඔව් මම ඉන්න නිසා තමයි දැන් ඔක හොඳටම ගැලපෙනවා. ඇත්තට මම ඉඳලා මහා මාළුන්ගේ සූත්‍රය ස්මතු වැදෝක ලස්සනට පැහැදිලි කරලා මේ පුංචි ළමයාගේ උපමාව අරගෙන මේ බුදුරණවහන්සේ කියනවා සක්කායදිට විදිහට මේ සංයෝජන පහ කියන්නේ මොකද්ද කියලා හිතුවා. පස්සේ මාළුන් කුසුම්ස කියනවා මේ වරම් බග සංයෝජන පහ අපි දන්න ක්‍රමයට කියනවා. කොහොද ඔහොම කියලා තියෙන්නේ. ඒතර පුංචි ළමයාගේ උපමාව අරගෙන අහයි කියනවා පොඩි කාරකෝ සක්කායදිටිය. පොඩි කාරකෝ විචිකිච්ඡාව. මේ එදා ඔබ ළමයාට එතකොට බුදුරණස් අන්න පැහැදිලි කරනවා සක්කායදිට්ඨිය සක්කායදිට්ඨිය බව නොදක්නාකම නිසාම සක්කායදිට්ඨිය නිස්සාරණයක් හොයන්නේ නැහැ. මෙන්න මේකයි සංයෝජනය කියන්නේ. බුදුර පොඩි එකාට දැන් අපි හිතනවා පොඩි එකාට කිසිම දෙයක් නැහැ කියලා. පොඩි එකාට උපරිම මොකද තියෙන්නේ? ඇයි සක්කායදිට්ඨිය සක්කායදිට්ඨිය එක දන්නේ නැහැ. විචිකිච්ඡාව එක දන්නේ නැහැ. ඒ නොදන්නාකම උපරිම මොකද? එතකොට එහෙනම් අනිත් සියලු දෙනාටම තියෙන්නේ ඕක. එතකොට පුංචි කාට කවදාවත් අවිද්‍යාව දුර්විලා නැහැ. පුංචි කාට සම්පූර්ණ තියෙන අවිද්‍යාව උපරිමෙන් තියෙනවා. ඇයි මේක මොදන් නැහැ කොහොම මොඩකම? දන්න කෙනයි මේක දුරු කරන්න උත්සාහ කරන්නේ. ඉතින් ඒක නිසා මේ තියෙනවා කියලා අමුතනක් හරි ගන්නවා නම් තියෙනවා කියන්නේ පණවන්නේ කොතනින්ද? ඒක මොන න්‍යායමනේ පණවොත් පණවන්න තියෙන්නේ මගේ මොකක් හරි හේකින් පණවන්න තියෙනවා. මේ මානසික සංකල්පයක් ඒක පණවන්නේ අපට මේ මේ මනයි ධම්මයි මනෝවිඥාණයයි කියලා අපි හරවන්නේ හැම දෙයකම තියෙන එක. ඉතින් ඒ නිසා එතනින් අවිද්‍යාව පටන් ගන්නවා කියලා කිව්වොත් එතන ඇත්තටම මේ අවිද්‍යාවට කලිනුත් තව දෙයක් වෙනවා තියෙනවා. නෑ කෙනෙක්ට අවිද්‍යාව දෙකම වෙන්නේ. දැන් පටිච්චසම්පාදය ගත්තොත් තියෙන පටිච්චසම්පාද තණ්හා උපාදාන තණ්හා කරන්නේ තණ්හා කරන දැනින් නම් පටන් ගන්නෙ. එහෙනම් තණ්හා කරන දැනට හේතුවක් තමයි මුලින්දලා අවිද්‍යා සංකාර විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියන සන්දයි තණ්හා කරන්නේ. ඒක තණ්හා කරන්න කලින් හේතු ටිකක් තියෙනවා. තණ්හා කරන්නේ අවිද්‍යාව කියන හේතුව තියෙන නිසා. අවිද්‍යාව කියන හේතුව ඇති නිසා තමයි මේක තණ්හා කරන්නේ. එහෙනම් මෙතනින් අවිද්‍යාව පටන් ගන්න. අවිද්‍යාව පටන් ගත්ත නිසායි අපි මේක තණ්හා කරන්නේ. පෙද්දී ඔව් අතුවා තණ්හා කරන නිසා විද්‍යාව තියෙනවා නේද? තණ්හා කරන නිසා අවිද්‍යාව තමයි තියෙන්නේ කොහොමද? නමුත් අපි තණ්හා කරන්නේ නේ අවිද්‍යාව තමයි. හේතුම සමුදේම සමුදේ වෙනකොට අපිට නම් මුකුත් නැති කරන්න ඕනේ. අපෝ ඩයි මොකක්වත් මොකක්ද නිදහස් වෙන්න ඕනේ නැහැ. සමුදේ හරියට ආවනාට පස්සේ අන්න එතනදිම නිදහස් වීම කියන කාරණාව අත් වෙනවා. දැන් ඇතිනේ නේද?